සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාගර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන සමයක කාලී කියන යක්ෂණියත් එක්තරා කාන්තාවකුත් අතර සංසාර ගතව පැවති වෛරය අරමුණු කරගෙන මේ බුද්ධ දේශනාව සිදු කරවන්ට යෙදුණා. ඒ කාන්තාව සහ යක්ෂණිය ආත්ම භාව ගණනාවක්ම ඔවුනවුන්ට වෛර කරමින් ඔවුනවුන්ගේ දරුවන් කාදමමින් ඒ සඳහා ප්‍රාර්ථනා පිහිටුවාගෙන තමයි පැමිණි. එක අවස්ථාවක බැරලියක් වෙලා අනිත් කෙනාගේ කුකුල් පැටව් අනුභව කරා. ඒ වගේම මේ විදිහට ඒ සතුන් වෙලා මිනිසුන් වෙලා ඔවුනොවුන්ගේ දරුවන්ට නැත්තම් පැටවුන්ට හානි කරමින් ඔවුන් අනුභව කරමින් මරමින් තමයි මේ සංසාර ප්‍රවෘත්තිය අරගෙන ආවේ. මේ ආත්ම භාවයේදීත් කාන්තාවට දරුවන් දාන්තව දරුවන් වදනකොට මේ යක්ෂණිය පැමිණිලා ඒ හැම අවස්ථාවකදීම ඒ දරුවන් අනුභව කරලා අපිටත් වුණා. මේ වෙලාවේදී එක අවස්ථාවක දරුවෙක් වදනකොට මේ යක්ෂණිය එන මොහොතේදී ඒ කාන්තාව බුදුරජාණන් වහන්සේ ළඟට තමන්ගේ දරුවා අරගෙන ගිහිල්ලා බුදුන්ගේ පාමුල තබලා ප්‍රකාශ කර සිටියා. අනේ ස්වාමීනි, මගේ දරුවා බේරා දෙන්නට කියලා. තථාගතයන් වහන්සේ සම්මුඛයේ ඉන්න කෙනෙක්ට එහෙම යක්ෂයෙක්ට අමනුෂ්‍යයෙක්ට කරදර කරන්නට බෑ. ඒ යක්ෂණියට ළඟට එන්නට බැරි වුණා. ඒ නිසා එතුමිය දුර ඉඳලා බලාගෙන සිටියා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දෙනම අරභයා ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. පසුව මේ දරුවාවත් ඒ යක්ෂණියට ස්පර්ශ කරන්නට අතට ගන්නට දුන්නා. මොකද යක්ෂණිය සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. මේ ගාථාවේ කියවෙන විශේෂ ධර්ම නියාමයක් තියෙනවා. ඒ ධර්ම නියාමයේ තමයි මම මාතෘකා වශයෙන් අද දේශනාවට ගන්නෙ. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං. වෛරයෙන් වෛරය කිසි කලකවත් සංසිඳෙන්නේ නැහැ. වෛර කරන කෙනාට, තරහෙන් කරදර කරන කෙනාට අපි පෙරලා වෛර කරොත්, තරහ කරොත්, කරදර කරොත්, ඒ කෙනත් නැවත පෙරලා වෛර කරොත් මේ විදිහට කවදාවත් මේ වෛරය සංසිඳෙන්නේ නැහැ. දිගට 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 දිග්ගැස්සෙනවා. අවේරේනච සම්මන්ති. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන්, මෛත්‍රී කිරීමෙන්, වෛර නොකිරීමෙන්. ඒස ධම්මෝ සනන්තනෝ. මේක ලෝකෙහි සනාතන සදාතනික හැම කල්හිම ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් කියන එක තමයි ඒ ගාථාවේ තේරුම. සමාජයක ජීවත් වෙන අයත් ඒ විදිහට වෛර කරන කෙනාට, කරදර කරන කෙනාට කරදර නොකර හිටියොත් තමයි ඒක දිගින් දිගට යන්නේ නැතුව සමනයකට පත්වන්නේ. ඒක සමාජ ධර්මතාවයක් කියනට පුළුවන්. මොකද හේතුව, අපි එකිනෙකට මේ විදිහට කරන්නට පටන් ගත්තොත් ඒක ස්වභාවයේ තමයි ඒක දිග්ගැස්සි ගැස්සි යනවා. කවුරු හරි කෙනෙක් එක වෙලාවක මේ ලූප් එක, එහෙම නැත්නම් අපි කියනවා සයිකල් එක, මේ විෂම චක්‍රය කඩන්නට ඕන. ඒ සඳහා වෛරයේ වෙනුවට කෙනෙක් මෛත්‍රිය ඇති කරගන්නට ඕන, හිතර ගන්නට ඕන. එයින් පසු මේ වෛරී චක්‍රය බිඳිලා වෛරයෙන් හානි කරගන්න නැතුව සැනසීමට ඒ පුද්ගල පාර්ශවය පත් වෙනවා. මේ සමාජීය වශයෙන්ුත් වෙන කෙනෙක් අපිට කරදර කරනකොට, අපිත් කරදර කරනකොට උන් දෙපාර්ශවයම මේක දිගින් දිකට වර්ධනය කරගන්නට පුළුවන්. ඒ වගේම මතක තියාගන්න අපේ సంతානය තුලත් මේ විදිහට ක්ලේශ සහ කුසල ධර්ම අතර ධර්ම නියාමයක් වැඩ කරනවා. ඒ ධර්ම නියාමයේ තමයි අකුසලයෙන් අකුසලය බලවත් වෙනවා, කුසලයෙන් අකුසලය යටපත් වෙනවා, දුර්වල වෙනවා, කුසලයෙන් කුසලය බලවත් වෙනවා. සාමාන්‍යයෙන් තියෙන ධර්ම න්‍යායයි. සමහර අවස්ථාවල සමහර අකුසල් එකිනෙකට පෑහෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම අකුසලයෝ ස්වභාවයෙන්ම අකුසලයන්ට හිතකරයි. කුසලය කුසලයට සභාගයි. කුසලය සහ අකුසලය ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධයි. ඒ නියාමය තේරුම් ගැනීම වැදගත් වෙනවා. අපේ సంతානය ගැඹුරින් සර්ව සම්පූර්ණයෙන් පිරිසිදු කර ගැනීම සඳහා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ අමිල මෙන්ඩිස් මහතාගේ දායකත්වයෙන් මාර්තු 17 දිනට අවුරුදු 40ක් පිරෙන උපේක්ෂා රත්නපාල තමන්ගේ ආදරණීය බිරිඳගේ ජන්මදිනය නිමිති කොටගෙන තමයි මෙම පුණ්‍යානුමෝදනාව සිදු කරවන්නේ. ඒ වගේම මියගේ පරලොව ගිය ගල්ලෑල්ලාගේ රත්නපාල පියාණන්ටද, මිය පරලොව ගිය සුනිල් මෙන්ඩිස් පියතුමාටද මේ පින් අනුමෝදන් කරන අතර සම්බන්ධ සියලු නෑහිත මිතුරන් ඇතුළුව, දේශකයාණන් වහන්සේ ඇතුළු ධර්මායතනයේ සියලු ගිහි පැවිදි හැම දෙනාටම, ධර්මය ආරක්ෂා කරන සියලු භික්ෂුන් වහන්සේලාට පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා කියන උසස් උදාර ප්‍රාර්ථනාවෙන් තමයි මේ දේශනාව සිදු කරවන්නේ. ඉතින් අපි ආශිර්වාද කරනවා මාර්තු 17 දිනට අවුරුදු 40ක් සම්පූර්ණ වුණු උපේක්ෂා රත්නපාල බිරිඳට නිදුක්, ඒ මැතිනියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. එතුමියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ධර්ම මාර්ගයේ ගමන් කරන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව නුවණුව ලැබේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමින්, මිය පරලොව ගිය ගල්ලෑල්ලලාගේ රත්නපාල පියාණන්ටද සුනිල් මෙන්ඩිස් පියතුමාටද පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන සුවපත් වේ. සියලු දෙනාටම සසරින් එතර වෙන්නට හැකියාව ලැබේවා. අමිල මෙන්ඩිස් මහත්මාටත් ධර්ම දානමේ කුසලයක්ම වේවා. ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ට ගාමිනී කුසලයක් වේවා කියන හිත ඇති කරගෙන අපි ධර්ම ශ්‍රවණය සිද්ධ කරමු. පින්වත්නි, අපේ సంతානගතව තියෙන නාම ධර්ම එකිනෙකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා. මේ අතුරින් අපි ගාව තියෙන මුල් බැසගත් නාම ධර්ම සමූහයක් තමයි අකුසල කියලා කියන්නේ. ඒ අකුසලයන්ගෙන් තොරව අපි වාසය කරන්නේ නැහැ. ඒක අදහස් කරන්නේ අපි හැමතිස්සෙම අපේ සිතෙහි අකුසලයක් හටගෙන තියෙනවා කියන එක නෙවෙයි. අකුසලයේ අපේ సంతానගතව නිදානගතව තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉවත් කරගන්නට බෑ. ජීවත් වෙන ඕම සත්වයෙකුම තමන්ගේ මරණයට බයයි, ජීවිතයට කැමති, ආහාර පාන භුක්ති මිදින්නට කෑම හොයාගන්න කැමති, ඒ වගේම සහකරුවන් සහකාරියන් ලබන්නට කැමති, දරුවන් ඇති කරන්නට කැමති බොහෝ සත්වයෝ මේ විදිහට මේ භවය සම්බන්ධයෙන්, තමන්ට සම්බන්ධ අය සම්බන්ධයෙන්, තමන්ට ජීවිතයට අවශ්‍ය දේවල් සම්බන්ධයෙන්, සැපය සම්බන්ධයෙන් යම් කැමැත්තක් නැඹුරුවක් ඒ වගේම ඊට හානි කරන දේවල් කෙරෙහි විරුද්ධ වෙන ගතියක් අපේ సంతానගතව පවතිනවා. ඒවට කියනවා අප්‍රහීන ක්ලේශ ධර්ම කියලා. සාමාන්‍යයෙන් ජීවත් වෙන සත්වයා මේක මත තමයි පදනම් වෙලා ජීවිතේ ගත කරන්නේ. දැන් උදාහරණයකට ජීවිතයට හානි කර දෙයකට බය වීම කියන එක සර්වයිවල් පැත්තෙන්, ඒ කියන්නේ පැවැත්ම පැත්තෙන් එක විදිහකට හොඳයිනේ. එතකොට තමයි ඒ අනතුරුදායක දෙයින් ඉවත් වන්නේ. හිතකර දේවල් වලට කැමති වීම හොඳයි. මොකද ඒකෙන් තමයි ඒ දේවල් පසුපස්සේ ගිහිල්ලා අපි ඒ දේවල් ලබාගෙන අපේ ජීවිතේ සැපවත් කරගන්නේ, සාර්ථක කරගන්නේ. මේ විදිහට ඒ අකුසල නැත්තම් කෙලෙස් ධර්ම සමහර අපේ ජීවිතේට හිතකර වෙනවා පැවැත්ම සඳහා. නමුත් තියෙන ගැටලුව තමයි මේ අකුසල ධර්ම හේතු කරගෙන මේ භවය මෙතනින් අවසන් වන්නේ නැහැ. මේක දිගින් දිගට කන්ටිනියු වෙනවා, ගමන් කිරීම නැත්තම් මේක දිග්ගැස්සනවා කියලා එකක් තියෙනවා. මේ භවයෙන් මේ සිත නිරුද්ධ වුණාට, රූපකය නිරුද්ධ වුණාට, විනාශ වුණාට මේ හා සම්බන්ධව තවත් සිතක් ඇති වෙලා චිත්ත පරම්පරාවක් දිගින් දිගට වැඩ කරනවා. රූපකයත් දිගින් දිගට වැඩ කරනවා. මේ විදිහට භව ගමන ඉස්සරහට යෑම සිද්ධ වෙනවා, මරණයෙන් අවසන් වීමක් වන්නේ නැතු. ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ජීවිතයේ තියෙන ආසාව, කැමැත්ත ආදී වූ මේ අකුසල ධර්ම සමූහ. ඒවා අපේ సంతානෙහි නිදානගතව පවතිනවා. උප්පත්තියේ පටන් මරණය දක්වාම సంతානෙ ඇසුරු කරනවා. ඒවට කියනවා අප්‍රහීන ක්ලේශය. ඒවායින් සමහරක් ඉතා ප්‍රබලයි. ඒවට කියනවා අනුශේ ක්ලේශය කියලා. ඒවා හේතු කරගෙන අපි ජීවත් වෙනකොට කරන යහපත් ක්‍රියාවලටත් ඒවා බලපානවා. ඒ වලින් මිදිලා අපිට කටයුතු කරන්නට බෑ. ඒ නිසා මොකද වෙන්නේ? සත්වයා භවයට කැමති, භවේ ලබන්නට කැමති, භවේ දිග්ගස්ස ගන්නට කැමති. ඒ නිසා මරණයෙන් මේක අවසන් නොවි මේ භව චක්‍රය, භව පරම්පරාව දිගින් දිගට ගමන් කිරීම සිද්ධ වෙනවා. මේක තමයි මේකේ තියෙන ක්‍රියාවලිය. බුදුරජාණන් වහන්සේ ලෝකය අවබෝධ කරනකොට තේරුම් ගන්නේ මේ අකුසල ධර්ම సంతානය තුල පවතින තාක් සත්වයාගේ භව ගමන අවසන් වෙන්නේ නැහැ. භවයෙන් භවයට සත්වයා දිගින් දිගට නාම රූප ධර්ම පරම්පරා පවතිනවා. එහෙමනම් ඒකද කරන්න තියෙන එකම සහයෙන් පවතින නාම රූප පරම්පරාවේ වැදගත්ම දේ තමයි උප්පත්තිය, මරණය ආදී වූ දුක්ඛ ධර්ම සමූහයක් මේක තුල පවතිනවා. ඉපදලා ඉන්න සත්වයා දිරනවා, දිරන සත්වයා දවසක මිය යනවා, ප්‍රිය විප්‍රයෝගයේ සිද්ධ වෙනවා, මේ ආදී ලෙසට නොයෙකුත් අකරතැබ්බීන්ට, දබ්බයන්ට ප්‍රාප්ත වෙනවා මේ සංසාර ගමනේ යනකොට. ඒ නිසා මේ කෙලෙස් නිසා ඇති කරවන අලුත් භවය, භව ගමන සුවදායී එකක් නෙවෙයි. ඒක ඇතුලේ යම් යම් සැපේවල්, සාර්ථකත්ව, යහපත් ජීවිත, සුගති භවයන් තියෙන බව ඇත. නමුත් ඒ හැම භවයකම ගැඹුරින් විමසුවාම දුක්ඛ සත්‍ය නැත්තම් දුක්ඛය, අතෘප්තිකර භාවය, සදාතනික නොවන බව, සැපයන් අතහරින්නට සිද්ධ වෙන බව, සමහර භවයන්හිදී අනේක විද දුක්ඛයන්ට ප්‍රාප්ත වෙන බව, මේ කියන ප්‍රශ්න ගැටලු සමූහයේම සත්‍යය රැඳිලා තියෙනවා. සම්මුති වශයෙන් සත්‍යය මේ වලින් මිදිලා නැහැ. එමනම් මේ දුක්ඛ සමූහයෙන් මිදෙන්නට තියෙන ක්‍රමය තමයි ඒ උප්පත්තිය ඇති කරවන කෙලෙස් ධර්ම නැති කිරීම, సంతානෙ ඉවත් කිරීම, බල රහිත කිරීම, ඒවා නිරෝධයට පැමිණවීම, නූපදින මට්ටමට ගෙන යාම. මේක තමයි කළ යුතු වන්නේ. නමුත් මේ දේ සිද්ධ කරන්නට ක්‍රමයක් ලෝක සත්වයාට හිතා ගන්නට බෑ. සාමාන්‍යයෙන් කරන්නට තියෙන්නේ මේ දෙය, මේ කෙලෙස් ධර්ම යටපත් කරගෙන සිත පාරිශුද්ධත්වයට පත් කර ගැනීම තමයි ලෝකයේහි ලැබෙන සාමාන්‍ය පිළියම මාර්ගය. ඒ නිසා කලින් කලට සත්වයෝ මේ තමන්ගේ අකුසල ධර්මයන් යටපත් කරගෙන යම් විමුක්තියක් ලබනවා. මුලින් අපි කීවා මේ අකුසල ධර්මියෝ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඔව්. සාමාන්‍ය විවහාරයේ බැලුවම භය කියන එක, ආසාව කියන එක, රාගය කියන එක, මේ දේවල් සමහරලාට ද්වේෂය කියන එක විරුද්ධවාදියාට විරුද්ධ වෙලා තමන්ගේ ජීවිතය රැකගන්නට මානේ, මේ වගේ දේවල් මේ සමාජ සත්වයන්ට ජීවිතේ පැවැත්වීමට විශේෂයෙන් සමාජ ක්‍රමයක ජීවත් වෙනකොට අවශ්‍යයි. එතකොට තමයි මේ කෙනා ඒ සමාජයේ ඉදිරියට යන්නේ. ඒ කෙලෙස් සහිතව තමයි මේ සමාජයේ ගොඩනැගෙන්නේ. මොකද හේතුව හැම සත්වයාම කෙලෙස් සහිත නම්, හැම සත්වයාම තමන්ගේ ජීවිතයට කැමති නම්, හැම සත්වයා තුළම ක්ලේශයන් මුල් බැසගෙන තියෙනවා නම්, ඒ හැමෝටම වැදගත් වෙන්නේ තමන්ව. ඒ තමන් වැදගත් වෙන සත්වයන්ගෙන් ගොඩනැගෙන සමාජය, ක්ලේශයන්ට බර සමාජය හැදිලා තියෙන රාමුව ක්‍රමය කවදාවත් ක්ලේශයන්ගෙන් පිට වෙන, ක්ලේශයන්ගෙන් තොර සමාජ ක්‍රමයක් වෙන්නට බෑ. එනිසා ඒ සමාජ ක්‍රමෙහි පැවතීම සඳහා කෙලෙස් සත්වයන්ට අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙනවා කියන්නේ කෙලෙස් මත තමයි මේ සමාජ ක්‍රමය හැදිලා තියෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ කතාව තමයි මේ කෙලෙස් ධර්ම ටික සම්පූර්ණයෙන් නැති කර ගැනීම. මොකද උප්පත්තිය නැති කිරීමට. හැබැයි මතක තියාගන්න මේ සමාජ ක්‍රමයට කෙලෙස් පැවතීමට කෙලෙස් අවශ්‍ය වුණාට ඒවායේ අධික භාවය එක්ස්ට්‍රීම් ලෙවල් එක සමාජයට ප්‍රියවන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් තාම දැඩි ලෝභයකින් අන් අය සන්තක දේවලු තමන්ට ගනිමින් අන් අයට අසාධාරණ ගැන කිසිදු තැකීමක් නොකර කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් ඒක සමාජයෙන් කොන් වෙනවා. සමාජයෙන් ඔහුව පහත හෙලනවා. පහත දකිනවා. ලෝභය කියන එක සාමාන්‍යයෙන් සමාජයට අවශ්‍යයි. විශේෂයෙන් පවුලක් ගත කරනකොට, සමාජයේ රටක්ට ආදරෙන් රැකබලා ගන්නකොට, සමාජයකට යහපත කරනකොට, දරුවන් බලාගන්න, මේ ආදරය, ලෝභය, තෘෂ්ණාව කියන දේ මත තමයි මේ සමාජ ක්‍රමය සකස් වෙලා තියෙන්නේ. නමුත් ඒ තෘෂ්ණාවෙහි සීමා අතික්‍රාන්ත භාවයට ගිහිල්ලා තමන් විතරක්, තමන්ගේ පවුලේ අය, තමන්ට අදාළ අය විතරක් ගැන සැලකමින් අන් අය ගැන කිසිදු සැලකීමකින් තොරව ඒ තෘෂ්ණාවම පෝෂණය කරන්නට යම් කවුරු හරි කෙනෙක් උත්සුක වෙනවා නම්, උත්සාහවත් වෙනවා නම්, පෙළඹෙනවා නම් ඒක සමාජයේ කවදාවත් අනුමත කරන්නේ නැහැ. ඒක සමාජයෙන් ලොකුවට නිග්‍රහයට ප්‍රාප්ත වෙනවා. ඒ වගේම ද්වේෂය කියන එක සමහර වෙලාවට අවශ්‍යයි තමන්ගේ පවුල රැක ගන්න, තමන්ගේ ජීවිතය රැක ගන්න, සමහරට තමන්ගේ ජාතිය රට රැක ගන්නට මිනිස්සු ද්වේෂයෙන් කටයුතු කරනවා. නමුත් ඒ ද්වේෂය ගොඩාක් උත්සන්න මට්ටමට ගියොත් එහෙම ඒක කවුරුත් ප්‍රිය කරන්නේ නැහැ. ඒකම අර ද්වේෂයම තවත් උත්සන්න අවස්ථාවක්. මාන්‍යත් සාමාන්‍යයෙන් එහෙමයි. සාමාන්‍ය යම් සමාජ තත්ත්වයක මාන්‍යයෙන් තමන්ගේ සමාජ තත්ත්වයක් තියාගෙන ඉඳීම සමාජයේ සත්‍යය අප්‍රිය කරනවා. නමුත් ඒක අධික භාවයට ගියොත්, මොකද කිසිම මේකක් නැතුව අනුන්ට බැගෑපත් වෙමින් නැත්තම් එහෙම තමන් ගැන ආත්ම අභිමානයක් නැති මිනිස්සයා සමාජයට ප්‍රියවන්නේ නැහැ. නමුත් ඒක ඉතාම උසස් මට්ටමට ගිහිල්ලා අධික මානයකට ප්‍රාප්ත වුණොත් එතන මිනිස්සු අගය කරන්නේ නැහැ. මානේ නැති වුණත් නුවණින් කටයුතු කරන්න පුළුවන් වෙන රහතන් වහන්සේත් එහෙම කටයුතු කරනවා. නමුත් සමහර ලාවට මේ මානෙන් කටයුතු කිරීම සමාජයේ අගය කරන අවස්ථා තියෙනවා. මේ විදිහට මේ ක්ලේශ ධර්මයන් සමාජයේ පැවැත්මට අවශ්‍ය වුණාට ඒවායේ අධික භාවය සමාජයට අහිතකරයි, සමාජයේ ප්‍රියගන්නේ පිළිගන්නේ නැහැ. මේ කෙලෙස් ධර්මයන් අඩු කරගත්තොත්, යටපත් කරගත්තොත් ඒ කෙනාට මේ කෙලෙස් සහිත සමාජයේ, කෙලෙස් මත පදනම් වෙච්ච සමාජයේ වාසය කරන්නට බැරි වෙනවා. ඒ නිසා ඒ කෙනා බොහෝ දුරට වනයට යන වනගත වෙනවා. ඒ තමයි ඒ තාපසවරු පැවිද්දෝ කියලා කියන්නේ. ତର୍ මේ සමාජයකට හේතුව තමයි හොඳට තේරුම් ගන්න සමාජයේ ගොඩනැගෙන මිනිසුන්ගේ. ධර්මයේ හැටියට මේ හැම මිනිස්සයා තුළම යම් කිසි මූලික ක්ලේශ මට්ටම් ටිකක් තියෙනවා. ජීව විද්‍යාත්මකව ගත්තත් අපි කියනවා ෆ්ලයිට් ඕ ෆයිට් මේ වගේ මූලික ඉමෝෂන්ස් ටිකක් නැත්තම් ඒ සර්වයිවල් ඉන්ස්ටින්ක්ස් ටිකක් නැත්තම් පැවැත්මට අවශ්‍ය වෙන දේවල් ටිකක් අපි ළඟ තියෙනවා කියලා ජීව විද්‍යාවෙත් භෞතික වශයෙන් උන් කතා කරනවා. මොලේ තියෙන දේවල්. ඒ හැම එකෙම තියෙන්නේ මේ මූලික තමන්ගේ ජීවිතයට ආසා කිරීම, කෑම වලට ආසා කිරීම, ඒ වගේම තමන්ගේ වර්ගයේ සත්වයන් එක්ක එකට ඉඳීම, ඒ වගේම විරුද්ධ ලිංගිකයන් සමග එකතු වෙලා තමන්ගේ ප්‍රජාව බිහි කිරීම, මේ හැම දෙයක්ම ඒ කියන්නේ ඒ ක්ලේශ අපිස් ක්ලේශයන් ලෙස හඳුන්වන දේවල් සාමාන්‍යයෙන් සත්වයා තුළ තියෙන මූලික ගතිගුණ ටිකක් තියෙනවා සාමාන්‍ය හඳුන්වන. සමහරු ඒවා අත්‍යවශ්‍ය දේවල් ඒ නිසා ඒවා අකුසල් කියලා නම් කරන්න යන්නේ නැහැ. නමුත් අපේ ධර්මයේදී ඒවායේ කුසල් අකුසල් බෙදේ කතා කරලා තියෙනවා. මොකද ගැඹුරින් විමසුවාම ඇලීම කියන එක කුඩා වුණත් ලොකු වුණත් ඒකේ පීඩාකාරී බව තියෙනවානේ. මොකද හේතුව ඇලෙන දෙය නැති වෙනකොට ශෝකේ එන එක වළක්වන්නට බෑ. තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං. මේකත් ලෝකේ ධර්මතාවයක්. මොකද හේතුව ඇලීම කියන දෙයෙහි මූලිකම ලක්ෂණය තමයි යම් දෙයක් අගය කරමින් ඒකට රුචිවීම, ඒකට බරවීම, ඒකට නැඹුරු වීම. නුවණින් අගය කිරීම නේ මේ කතා කරන්නේ. වටිනාකම දැකීම නේ මේ කතා කරන්නේ. යමකට ඇලෙනවා කියලා කියන්නේ ඒක වෙනස්. ඇටැච්මන්ට් කියලා කියන්නේ ඇප්‍රීසියේෂන් නෙවෙයි. ඒතර යමකට ඇලුනොත් සහ ඒ දෙය ඇලෙනවා නම් ඒ ඇති වෙන හැඟීම එක, ඒ දෙය නැති වුනොත් ඊළඟට වෙන්නේ මොකක්ද? ඒකට පස්සේ ශෝකේනවා කියන එක වළක්වන්න බැහැ. ශෝකය කියන එක මොනම ක්‍රමයෙන් මොන විද්‍යාවෙන් බැලුවත් ශෝකය අහිත කරමයි. ඒක වළක්වන්නට බැහැ. ඒ නිසා ඔය ලෝභාදී අකුසල ධර්මයෝ ගැඹුරින් විශ්ලේෂණය කරාම ඒවායේ තියෙන අහිතකර භාවය කියලා එකක් තියෙනවා. දැන් බය ගන්න. බය උපකාර වෙනවා මෙන්න පුළුවන් වනාන්තරයේ වාසය කරන කෙනෙක්ට. දුවල ගිහිල්ලා බේරෙන්න. හැබැයි මේ භය ඒ ඇති වෙන වෙලාවේ ඇති වෙන පීඩාකාරී බව. මොකද වෙන අවස්ථාවක භය වීම අපි සැපයක් ලෙස සලකන්නේ නැහෙනි. භය කියන්නේ බය. ඒක පීඩාකාරී. ඒ භය උපකාර වෙලා තිනවා ජීවිතේ බේර ගන්නට. ඒකෙන් කොන්සිකවන්ස්, ඒ කියන්නේ ඒකෙන් උපකාරක බවක් ලැබිච්ච බව ඇත්ත. නමුත් එහෙම වුණා කියලා භයේ තියෙන භය කියන ඉමෝෂන් එකේ හැඟීමේ තියෙන පීඩාකාරී බව නැති වුණා නොවේ. ඒ නිසා ගැඹුරින් විමසා බැලුවම මේ ධර්මවල තියෙන පීඩාකාරී බව අහිතකර භාවය, එහෙම නැත්නම් సంతාණයට සහනය ගෙන නොදෙන භාවය, සැපය නැත්නම් සංසිඳීම නැති කරන බව කියන එක ස්වභාවයෙන්ම තියෙනවා. හැබැයි ඒක යම් මට්ටමක් අවශ්‍යයි මේ සමාජ ක්‍රමය ඉදිරියට අරගෙන යන්නට. ඒකට හේතුව මේ සමාජයේ හැදිලා තියෙන්නේ ඉබඳු කෙලෙස් සහිත සත්වයන්ගේ. ඒ ක්ලේශ සහිත සත්වයන් ඒ ක්ලේශය අගය කරමින් ඒකට වටිනාකමක් දෙමින් තමයි මේ සමාජයේ ජීවත් වෙන්නේ. ඒ මත පදනම් වෙලා තමයි සමාජ සංස්ථාව ගොඩනගන්නේ. එතකොට ඒකේ තියෙන අන්තර් සම්බන්ධතා මේ සියල්ලටම පදනමක් වෙනවා මේ ක්ලේශ ධර්ම. ඒ නිසා ක්ලේශයන්ගෙන් තොරව සමාජ ක්‍රමය පවත්වන්නට බැරි වෙනවා. සමාජ ක්‍රමය පවත්වන්නට බැරි වෙනවා. කොඩින්ම කිව්වොත් සමාජයේ තියෙන කුඩාම ඒකකයේ වෙන පවුල පවතින්නේ තෘෂ්ණාව මත පදනම් වෙලා. ඒක අම්මගෙන් දරුවාට ඇති වෙන සෙනෙහස, දරුවාගෙන් පව්පියන්ට ඇති වෙන එක, බිරිඳ ස්වාමියා ඇති වෙන බන්ධනය, සහෝදර සහෝදරියන් අතර ඇති වෙන බැඳීම, මේ සියල්ලම ඒක සමාජයේ අහිතකර ලෙස නොබැලුවාට ගැඹුරින් විමසා බැලුවාම මෙතන තියෙන ලෝභය කියන එක තමයි පදනම. ඒ ලෝභය තියෙන අහිතකර බව ඒ වෙලාවේ පීඩාකාරී නොවුනාට ඒක සමාධියට සාපේක්ෂව පීඩාකාරී එතන මේ අතෘප්තිකර භාවය ඇති කරනවා. නමුත් ඒකේ තියෙන වලක්වන්නට බැරි ප්‍රතිඵලය තමයි ඒක පසුපස්සේ බය සහ ශෝකය කියන එක හඹායන එක. මේ විදිහට මේ අකුසල ධර්ම මත පදනම් වෙලා සමාජ සංස්ථාව ගොඩ නැගුණට මේ හැම අකුසලයක්ම ගැඹුරින් නුවණින් විනිවිද තේරුම් ගන්නකොට ඒවායේ තියෙන අහිතකර භාවය, අතෘප්තිකර භාවය, ඒවායේ තියෙන අපහසු ගතිය, ඇති කරන අපහසු ගතිය අපිට සත්‍යාපනේ නැත්තම් ඒක තේරුම් ගන්නට පුළුවන්. ඒක නැහැ කියන්නට බෑ කාටවත්. මොකද ඒ අවස්ථාවලදී ඒවා ප්‍රයෝජනවත් වුණාට, බය වගේ දේවල්, දේශේ වගේ දේවල්, අනිත් අවස්ථාවල ඒවා ප්‍රයෝජනයක් නැහැ, යා පීඩාකාරී කියන එකෙන් අදහස, ඒ ප්‍රයෝජනවත් වෙච්ච අවස්ථාවෙත් යා පීඩාකාරී. ඒ නිසා මේ සමාජ ක්‍රමය හැදිලා තියෙන්නේ ක්ලේශයේ මත. දැන් මේ ක්ලේශවල තියෙන සියුම් නමුත් සමාජයට අහිතකර නොවන වූ මේ කෙලෙස්යන්ගේ තියෙන පීඩාව සමහරුන්ට ලොකුවට දැනෙන්න පටන් ගන්නවා. දැන් උදාහරණයකට කෙනෙක් හොඳට පවුලත් එක්ක සතුටින් කාලය ගත කරනවා. ඒක කිසි ගැටලුවක් නැහැ, කාටත් හානියක් නැහැ. හොඳින් කාලය ගත කරනවා. නමුත් සමහර කෙනෙක්ට මේ තියෙන බන්ධනය, මේක තුළ ඇතිවෙන බැඳීම පීඩාවක් ලෙස දැනෙන්නට පුළුවන්. ඒක සමාජ ක්‍රමයෙන් ඒක පීඩාවක් ලෙස අරගන්න නැතුව යුතුයකම් ඉෂ්ට කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සමහර කෙනෙක්ට මේක පීඩාව. ඒක තමයි බෝධිසත්වයන්ට ඇතිවෙච්ච හැඟීම් බලන්න. උදාහරණයකට. සමාජ ක්‍රමයෙන් බැලුවොත් තාත්තා කෙනෙක්ට පුතෙක් හම්බ වෙනවා කියන එකේදී ඒ පුතා කෙරෙහි වගකීම්, පුතාට තියෙන බන්ධනය, ඊට පස්සේ දරුවා රැකබලාගෙන මේ තමයි පීතෘ සෙනෙහස. මේක මත තමයි දරුවාගේ ජීවිතේ සාර්ථකවන්නේ. නමුත් ඒ පීතෘ සෙනෙහස මත, ඒ ආදරය බැඳීම මත වෙනත් ප්‍රශ්න ටිකක් ඇති නොවේ. ඒක දෙමව්පියෝ ඒ ප්‍රශ්න කතා නොකරාට අවංකව මව්පියන්ගෙන් ඇහුවොත් දරුවෙක් ලැබුණාට පස්සේ ඇතිවෙන ඒ කුඩා කාලයේ දරුවා උස්මහත් කිරීමේ පටන්, රැකබලා ගැනීමේ පටන්, ඔහු ඇයව උස්මහත් කරවල සමාජයෙන් නිදහස් කර තමන් නිදහස් වෙනකන් ඇතිවෙන බර, ඇතිවෙන වගකීම් ටික, ඒක අපි සතුටෙන් දරුවා ගැන හිතලා අගය කිරීම වෙනම දෙයක්. ඒක එන්ජොයි කි. නමුත් ඒක සමග එන වෙන ප්‍රශ්න ටික නැහැ කියන්නට බෑ. ඒක ඕන දෙමාපියෙක් දැන් සමාන කුඩා කාලේ නිදා ගන්නට නෑ දරුවා ඉන්නකොට. ඊට පස්සේ ඒ කෙනා වැඩ වෙනකොට පරිස්සම් කරන්නට ඕන. දරුවා අකීකරු වෙනකොට නොකිය කියන දේ අහන දෙනකොට වෙන ප්‍රශ්න වලට බැදී. ඊට පස්සේ ඔහුට ඔහු ඇයට උගන්වන්නට වෙහෙසෙන්නට, ධනෙ ඉතිරි කරන්නට, ධනෙ වියදම් කරන්නට වෙනවා. තමන්ගේ තිබිච්ච නිදහස සීමා සහිත වෙන මේ හැම දෙයක්ම මේකේ පසුපස්සේ තියෙනවා. ඒ ටික නොසලකා දරුවාට සැලකීම තමයි පීතෘ ගුණය. නමුත් එතන තියෙන ප්‍රශ්න ටික නැහැ කියන්නට බෑ කාටවත්. සමාජයක් මේ ප්‍රශ්න ටික පැත්තකට දාලා ඒ දරුවා කිරීම අවධානයෙන් සහ තමන්ගේ තියෙන තෘප්තිය, තමන්ට තියෙන කැමැත්ත දරුවා කෙරෙහි ඒ ඇති වෙන බන්ධනේ හේතු කරගෙන කටයුතු කරන් යන එක වෙනම කතාවක්. දැන් ඒකෙදිත් ගොඩක් වෙලාවට තමන්මනේ සෙන්ටර් වෙන්නේ. දැන් උදාහරණයකට කාලයක් තිස්සේ තමන්ගේ දරුවා රැකබලා ගන්නවා, දරුවාගේම තමන්ගේම කියලා හිතලා පස්සේ කාලෙකදී තමන්ට ඔප්පු වෙනවා යම් යම් සාධක මත මේ දරුවා තමන්ගේ නෙවෙයි කියලා. එදාට ඒ දරුවා කෙරෙහි තිබිච්ච බැඳීමේ ලොකු අඩුවක් සිද්ධ වෙනවා. දරුවාට ආදරේ කරයි තාම රැකබලා ගත්ත හින්දා. නමුත් ඊට පස්සේ හොයන්න පටන් ගන්නවා කවුද මගේ ඇත්ත දරුවා කියලා. ඒ විදිහට ඒ හැම තැනකම තමන්ගේ ආදරය, තමන්ට තියෙන තෘප්තිය, ඒවත් එක්ක සම්බන්ධ වෙලා සහ දරුවා කෙරෙහි තියෙන අවංක කැමැත්ත, ආදරය, කරුණාව, මෛත්‍රිය මත මේක කරගෙනනවා. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් පියෙක්ගෙන් සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් එතන ඇතුලේ තියෙනවා වෙන ගැටලු ටිකක්. ඒක නැහැ කියන්නට බෑ. සංසාරික කතාවෙන් බැලුවාට පස්සේ ඒ බන්ධනයත් හේතු වෙනවා භවගමන දිග්ගස්සන්නට. ඒක අතිරේක කතාවක්. එතකොට මේ තියෙන නෙගටිවිටි එක නැත්තම් ඒකේ තියෙන වැරදි නැත්තම් ඒකේ තියෙන අයහපත් නැත්තම් අහිතකර පැත්ත බලන කෙනාට ඒක ලොකුවට වැටහෙන්නට පටන් ගන්නවා. සමාජයක් ඒක ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඒකේ තියෙන මිහිර, ඒකේ තියෙන කෙලෙස්යට බරපැත්ත එන්ටර්ටේන් කරනවා, ඒක අගේ කරනවා. සමහර කෙනෙක්ට ඒකේ දෝෂය, ඒකේ තියෙන අනිත් පැත්ත පේන්නට, ඒක ලොකුවට ඒ කට්ටිය zoom කරලා බලනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි බෝධිසත්වයන්ට වෙන්නේ. මොකද ඒ වෙනකොට ජාතිය ජරාව මරණය පිළිබඳව ලොකු සංකල්පනා රාශියක මාස 4ක් විතරක් මාස 9ක් විතර හෝ 12 9ක් විතර කාලයක් 9ක් හෝ 12ක් කාලයක් ඒ ගැන හිතලා හිතලා උන්වහන්සේ ඒ කල්පනාවෙන් හිටි මාස ගණනාවක් ඇත්තට මාස මලක් මහල්ලෙක් දැකලා මාස කීපයකින් තමයි ලෙඩෙක් දකින්න ඊට පස්සේ මාස කීපකින් තමයි මලකඳක් දකින්න ඊට පස්සේ තමයි ඔය පැවිදිරුව දැක්ක දවසේ රාහුල උපදින. අවුරුද්දක විතර කාලයක් ගිහිල්ලා තියෙනවා. මේ හොඳ චින්තනයක හිටපු කාලයක්. ඒ වෙලාවේ අර දරුවා ඉපදුනා කියන පණිවිඩය එනකොටම බෝධිසත්වයන්ගේ මුවින් පිට වෙන රාහුලෝ ජාතෝ බන්ධනං ජහතං. රාහුලයෙක් උපන්නා. රාහු කියන අදහස් කරන්නේ එතන සද්ද නීති ප්‍රකරණයේ හැටියට රාහු කියලා කියන්නේ. ඒ කියන්නේ Tamanට අර චන්ද්‍රයා වහගෙන එනවා කියලානේ කියන්නේ රාහුට. ඒ වගේ Tamanට ලොකු බාධකයක් ඉපදුනා Tamanගේ නිවන් ගමනට. Tamanගේ විමුක්ති ගමනට. එතකොට මේ විදිහට මේ ඒ වෙලාවේදී බෝධිසත්වයන් ඒකේ තියෙන අයහපත් නැත්තම් ඒකේ තියෙන අපහසුතාවයේ තමයි බලන්නේ. ලොකු දර්ශනයකින් කරන්නේ ආත්මార్థකාමීත්වයකින් නෙවෙයි. එතන මේ විදිහට මේ අකුසලයන් වල තියෙන නෙගටිව් පැත්ත, ඍණාත්මක පැත්ත බලන කෙනාට ඒ මත පදනම් වෙච්ච සමාජයේ ඉන්නට බැරි වෙනවා. එතකොට එයා සමාජයෙන් ඉවත් වෙනවා. ඊළඟට මේ අකුසල ගති ස්වභාව වලින් ඇති මේවා ඉවත් වෙලා යටපත් කරගෙන ඉවත් වෙන කෙනා වනයේට ගියත් ඒ අකුසලයන්ගෙන් මිදිලා සීලාදී ගුණධර්ම පූර්ණේ කරගෙන ඉන්නවා. නමුත් ඔහුට තේරෙනවා මේ අකුසල ගති නැවත නැවත සිතට පැන නගින්නට පටන් ගන්නවා. සිතේ එන්නට පටන් ගන්නවා. එතකොට තමන් ගියත් තමන්ට මතක් වෙනවා. ඒක බෝධිසත්වයන්ට උනේ නැහැ. නමුත් තම සාමාන්‍යයෙන් ගෙවල් මතක් වෙනවා, බැඳීම් සම්බන්ධතා මතක් වෙනවා. මේ විදිහට කෙලෙස් තමන් තුල හට ගන්නට පටන් ගන්නවා. ඒ වනගත තැන්වල පවා ගැටීම් ඇති වෙන්න පුළුවන්, බැඳීම් ඇති වෙන්නට පුළුවන්. අර තමන් අතහැරලා ආපු කෙලෙස් ධර්ම යම් යම් ක්‍රමාණවලින් ඒ නව ජීවිතෙත් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මොකද ඒවා සහිතව තමයි අපි ඉන්නේ. මේ වෙලාවේදී ඒ යෝගීන් කල්පනා කරනවා ඒ තාපසවරු මේ කෙලෙස් ධර්ම වලින් තමන්ගේ සිත මුදවා ගන්නට. තමන්ගේ සිත ගලවා ගන්නට. ඒ සඳහා තමයි සීල සමාධි ප්‍රඥාදී ගුණධර්ම වර්ධනය කරගන්න. එතකොට මේ අකුසල ධර්මයන්ට විරුද්ධ ධර්මයන් තමයි අපි දිනු කරන්නේ. ඒකෙන් විශේෂයෙන්ම ඔකට ලොකුවටම බාධකයේ තියෙන්නේ කාමච්ඡන්දය කියන එක තමයි මේ භව ගමනේ තියෙන මූලිකම ඩ්‍රයිවිං ෆෝස් එක. මේ සමාජ තන්ත්‍රය වැඩ කරන්නේ ලෝභය මත. තමන්ගේ දියුණුව, අන් අයගේ, තමන්ට කැමති අයගේ දියුණුව ඒක අගේ කිරීම, තමන්ගේ වැඩ අගේ කිරීම. සමහරු සැබවින්ම අන් අයගේ සැපය වෙනුවෙන් කැප වෙනවා. නමුත් ඒකේ ඔවුන් කියන හැඟීමක්, කැමැත්තක්, ඒ ප්‍රියභාවය, මේ සියල්ල ඒ ලෝභාදී දේවල් මිශ්‍ර වෙන්න පටන් ගන්නවා. මෛත්‍රී සහගත සිතින් අපි සිද්ධ කරාට මේ සමාජයේ ජීවත් වෙනකොට ලෝභයෙන් තොරව ඉන්නට අමාරු. බන්ධන වලින් තොරව ඉන්නට අමාරුයි. විශේෂයෙන්ම තමන් ගැන තියෙන කැමැත්ත, තමන්ට ලැබෙන තන ප්‍රසිද්ධිය මේවා වලින් මිදෙන්නට අමාරු වෙනවා. ඒ නිසා මේ කාම ඡන්දේ තමයි මේකේ තියෙන ප්‍රධානම කෙලෙසය. එහෙනම් මේ වනගත තැන්වලට ගියාට පස්සෙත් ඒ කාම ඡන්දේ නැගෙන්නට පුළුවන් යම් යම් මට්ටම් වලින්. මේක බාධකයක්. මේක යටපත් කරගන්නට ඕනේ. ඒක යටපත් කිරීමේදී මතක තියාගන්න මේ කාම ඡන්දයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි අරමුණු වලට කැමති වීම. නමුත් මේ කාම ඡන්දයෙන් යම් අරමුණකට කැමති වුණා කියලා ඒ අරමුණෙන් සර්ව සම්පූර්ණයෙන් තෘප්තියකට මේ කාම ඡන්දේ පත්වන්නේ නැහැ. ඒක ටික වෙලාවකින් තවත් අරමුණක් හොයනවා. තවත් අරමුණකට පනිනවා. මේ විදිහට මේ කාම ඡන්දයට හර ගින්නට දර දාන්නා වගේ තවත් අරමුණු අවශ්‍ය වෙනවා. එහෙනම් මේ කාමච්ඡන්දේ යටපත් කිරීම සඳහා ඊට විරුද්ධ වූ ගුණයක් තමයි දියුණු කරන්නට ඕනේ. කාමච්ඡන්දේට විරුද්ධ වූ ගුණය කාමච්ඡන්දෙන් නානා අරමුණු කැමති වෙන නිසා ඒක විරුද්ධ ගුණ කීපයක් තියෙනවා. විරුද්ධ ගතිය තමයි අපි හිතේ දියුණු කරන කාමච්ඡන්දයෙන් නානා අරමුණු වලට කැමති වෙන නිසා, නානා අරමුණු හොයන නිසා එක අරමුණක සතුටු වෙන්නට, සන්තෘප්ත වෙන්නට, සිත එකඟ කරගන්නට අපි පෙළඹෙනවා. ඒ කියන්නේ ඒකට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒ සඳහා තමයි ඔය ධ්‍යාන වඩනවා කියලා කියන්නේ. ඒකාග්‍රතාවයේ ඇති වෙනකොට කාමච්ඡන්ද යටපත් වෙනවා. ඒකාග්‍රතාවයේ ස්වභාවය තමයි එක අරමුණක සිත පවත්වා ගන්නට පුළුවන් බව. ඒ කියන්නේ එක අරමුණ ඌට හෝ ඈට ප්‍රමාණවත් කියන එක. නානා අරමුණු හොය හොය යන්නේ නැහැ. නානා අරමුණු හොයන බව තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. එහෙනම් කාමච්ඡන්දයට විරුද්ධ ස්වභාවයේ තමයි ඒකාග්‍රතාවය. ඒ නිසායි වනගත වෙන උදවිය සිත එක අරමුණක කසින නිමිත්ත බඳු එක අරමුණක ඒකාග්‍ර කරගන්නට පෙළඹෙනවා. සිත නානා අරමුණු වලට යන්නට දෙන්නේ නැතුව ලෝකයේ තියෙන නානා අරමුණු වලට යන්න දෙන්නෙත් නැහැ. වනගත තැන් වල සෙනසුන් වල තියෙන නානා අරමුණු වලට සබ්‍රක්‍මචාරීන් වහන්සේලා එක්ක තියෙන නානා අරමුණු වලට යන්න දෙන්නේ නැතුව සිත කසිනාරම්මනේ වැනි යම් කිසි එක අරමුණක සමාධිමත් කරන්නට එකඟ කරන්නට පෙළඹෙනවා. දැන් ඔන්න වෙන්නේ මොකක්ද? කාමච්ඡන්දයේ තියෙන ස්වභාවයට විරුද්ධ ස්වභාවයක් තමයි ගොඩනගන්නේ. ඒකාග්‍රතාව. එතකොට මේ කාමච්ඡන්දය යටපත් වෙනවා. ඒ වගේම මේ කාමච්ඡන්දය යටපත් කර ගැනීම සඳහා මේ කාමච්ඡන්දය ඒකාග්‍රතාවයේ කාමච්ඡන්දය යටපත් කරගන්න ඒකාග්‍රතාවය ඕනේ. ඒකට බාධක තව ධර්ම තියෙනවා. ඒකාග්‍රතාවයේ එක අරමුණක බොහෝ වෙලා ඉන්න පුළුවන් වෙන්නට ඕන. ඒකට සිත නැවත නැවත ඒ අරමුණට අරගෙන යන්නට ඕනේ. එක අරමුණක පැවැත්වීම එපා වෙලා කම්මැලි වෙන්නට බෑ. ඒකේ පහුබහින්නට බෑ. නිසා විතර්කය අවශ්‍ය වෙනවා, කුසල විතර්කය. ඒ වගේම ඒ කාමච්ඡන්දයේ ඒකාග්‍රතාවයේ දියුණු කරගන්නට නම් ඒ ප්‍රතිපදාවෙහි ඒ අරමුණෙහි සැක තිබුණොත් බෑ මේ කරන දේ හරිද වැරදිද කියලා. එහෙනම් හොඳට ඒක විමස් මෙයා වෙනට අරමුණ හොඳට පිරිමදින්නට ඕනි හිතෙන් ਵਿਚාරෙන්. එතකොට අරමුණ ප්‍රකට වෙන්න ඒ සම්බන්ධයෙන් තියෙන සැක සංකා සියල්ල දුර වෙලා යනවා. ඒ වගේම මේ ක්‍රියාවෙහි සතුටු වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට ඒ අරමුණෙහි එකඟව ඉන්නට බෑ. ප්‍රීතිය කියන ගුණය හිත තුළ දියුණු වෙන්නට ඕනේ. ඒකෙන් ව්‍යාපාදය, ගැටීම, අරතිය, එපාවීම කියන නුගුණේ යටපත් වෙනවා. ඒක බාධකයි සමාධියට. ඊළඟට පසුතැවීම, එහෙම නැත්නම් සිත විසිරීම යුටපත් වෙන්නට ඕනේ. ඒකට එක අරමුණක සිත සුඛයටපත් වෙලා මිහිරාත් විඳින්නට ඕනේ. මිහිරාත් විඳිනකොට අතීතයේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් පසුතැවීමක් එන්නේත් නැහැ. හිත කලබල වෙලා එක එක අරමුණු හොය හොය යන්නේත් නැහැ. මොකද ඒ සැපදායි ලෙස ඒ අරමුණේ ඉන්න පුළුවන් වෙනවා. ඒතර මේ කියන විතක්ක විචාර ප්‍රීති සුඛ කියන ගුණධර්ම දියුණු වෙනකොට ඊට විරුද්ධ වූ තීන මිද්ද විචිකිච්ඡා ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච කියන නුගුණ ධර්ම ටික සියල්ල යටපත් වෙනවා. ඒ යටපත් වීම නිසා කාමච්ඡන්ද අර ඒකාග්‍රතාවය හට ගන්නවා. ඒ තුලින් කාමච්ඡන්දය ඍජුවම යටපත් කරනවා. මේ බලන්න මේක කියන්නට ඕන උනේ අකුසලයක් යටපත් කරගන්නට නම් ඊට විරුද්ධ වූ ගුණය අපි තුල දියුණු වෙන්නට ඕන. ඒක තමයි වැදගත්ම කතාව මෙතන. වෛරය යටපත් වෙන නම් මෛත්‍රිය දියුණු වෙන්නට ඕන. කාමච්ඡන්දයටපත් වෙන ඒකාග්‍රතාවයේ දිනු වෙනට ඕනේ. බලවත් ඔය කාමච්ඡන්ද තියෙන ඒවට අසුභේ වඩන්න. ඒ කියන්නේ ඒ පිළිකුල දිනු කරන්නට ඕනේ ශරීරවල තියෙන. මේ විදිහට එක එක අකුසලයට විරුද්ධ වූ ප්‍රතිවිරුද්ධ වූ ගුණය අපි තුල දිනු කරගත්තම අර කියපු අකුසල ධර්ම වලට පවතින්න බැරුව ඒවා ගොඩාක් ගැඹුරට යනවා, යටපත් වෙනවා. සිත ප්‍රභාස්වර අකුසලෙ මිදෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අර අකුසලයන් සමාජ ක්‍රමයට අත්‍යවශ්‍ය වුණාට ගැඹුරින් විමසා බැලුවම අකුසලයේ තියෙනවන යම් කිසි පීඩාකාරී බවක්. ඒ පීඩාකාරී බවෙන් අපේ හිත මිදෙන්නට පටන් ගන්නවා. ඒක විමුක්ත හිතක්, මිදුණු හිතක් බවට පත් වෙනවා. මේ තමයි හිත කෙලෙස් වලින් මුදවා ගන්න ක්‍රමය. ඒක හොඳටම දිනු කරොත් ධ්‍යාන මට්ටමට එන්නට පුළුවන්. නමුත් එතන ඊළඟට ඇති වෙන දේ තමයි මේ කෙලෙස්යන්ගේ තියෙන ගැඹුර කොතෙක්ද කියනවා නම් අර ඕලාරික කාමච්ඡන්ද ව්‍යාපාද ආදී අපි යටපත් කරලා තිබුණට ඒ ඊළඟට ඒකාග්‍රතාවයේ ඇති වෙලා හිත කෙලෙස් වලින් මුදවලා බොහොම සැපයට ශාන්තියට අපිපත් වෙලා තිබුණට ඊළඟට ඒ කාමච්ඡන්දය තවත් සියුම් ලෙසකින් පැන නැගිලා ඒ තමන් ලබන විමුක්තියට ඇලෙන්නට පටන් ගන්නවා. ඒ ධ්‍යානයට විමුක්ත වෙච්ච සිතට, මිදිච්ච සිතට, ප්‍රභාස්වර සිතට, කෙලෙස්යන්ගේ මුදවපු සිතට ඇලෙන්නට පටන් ගන්නවා. මේකට කියනවා භවරාගය කියලා. ධ්‍යාන කෙරෙහි තියෙනා වූ ඇලීම. සය නිසා භවන් ලබන්නට තියෙන භවයන් කෙරෙහි තියෙනා වූ ඇලීම. මෙන්න මේ කාමච්ඡන්දේ තවත් වෙනස් ස්වරූපයකින් මතුවෙනවා. මේ බලන්න, මේ අපි තුල තියෙන අකුසල ධර්මයෝ එහෙම හිත වෙන ක්‍රමයකට වෙනස් දෙයක් සිද්ධ කරලා ඒකෙන් දුරස් කරගත්තාට හරියන්නේ නැවත නැවත సంతානයේ තුල පවතින මතුවෙවි එක එක ස්වරූපයන්ගෙන් අපිව අල්ල ගන්නවා. ඒ නිසා ඒකෙන් දැන් උදාහරණයකට ධ්‍යානයක් දියුණු කරන්න යනකොට ඒ කාම ඡන්දයේ බාධකය, ඒ කාම ඡන්දයට හිත කර තවත් අකුසලයක් තියෙනවා. කාම ඡන්දයේහි සහ ඒ කාම වස්තුන්ගේ ආදීනව නොපෙනෙන්නා වූ මෝහය කියලා එකක්. ආදීනව නොපෙනෙන්නා වූ මෝහය. ඒ මෝහය තියෙනකොට තමයි මේ කාම ඡන්දයෙන් අපි දේවල් හොය හොය යන්නේ. එනිසායි මෝහයත් යටපත් වෙන්නට ඕනේ ඒ ධ්‍යානෙ උපදවා ගන්නට. එනිසා කාම වස්තුන්ගේ තියෙන ආදීනවය අපිට ප්‍රකට වෙන්නට ඕනේ. යම් ප්‍රමාණයකට තේරුම් ගත්ත කෙනෙක් තමයි වනගත වීම සිද්ධ කරන්නේ. ඒ වගේම ඒ භාවනාවේ යෙදෙනකොට මේ දේවල් නොකළ යුතුයි, මේ දේවල් වලින් බැහැර වෙන්නට ඕනේ කියන ඥාණය, ඒ කාමයන්ගේ තියෙන ආදීනවේ තේරුම් අරගෙන භාවනාවේ යෙදෙන කෙනාට විතරයි ධ්‍යානෙට එන්නට පුළුවන්. එනිසායි කාමච්ඡන්දයට පදනම වෙන මෝහය කියලා එකක් තියෙනවා. ඒ මෝහය අපේ දුරු වෙන්නට ඕනේ, යටපත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ධ්‍යානෙට පැමිණෙන්නට බෑ. නමුත් ඒ ධ්‍යානෙට පැමිණියාට ඒක සියුම් ලෙස ආස්වාදනය කරන්න පටන් ගන්නවා. ඒකෙත් තියෙන ගැඹුරු ආදීනවය, ඒකෙ තියෙන සංකත භව, දුක්ඛ භව, අනාත්ම භව, ඒකෙන් ඇති කරවන භවයේ තියෙන සංකත භව, දුක්ඛ භව, මේවාත් යෝගියාට වැහිලා තියෙන. ඒ නිසා ඒ භවරාගයකුත් ඇති වෙනවා. ඒ වගේම ඒ භවරාගයේ ආදීනව ආදිය වහන යථා ස්වභාවයේ ධානයේ යථා ස්වභාවය පෙන්වන මෝහයනුත් ඒ වැසීම කරලා ඒ භවරාගයට පදනම හදලා දෙනවා. එතකොට මේ කෙලෙස්යන්ගෙන් දුරවීම ඒක ලස්සන ලොජික් එකක්. يعني කාමච්ඡන්දේට විරුද්ධයි ඒකාග්‍රතාව විතර. ඒකාග්‍රතාවේ ඇති කරගන්නට විතක්ක ਵਿਚාරාදිය දියුණු කරලා අනිකුත් අකුසල ධර්ම යටපත් කළා තමයි මේ විමුක්ත සිත කෙලෙස් වලින් මිදුණු සිත ඇති කරගන්නේ. ඊට පස්සේ ඒ සිත, ඒ අසමාධිය, ඒ සැපය තවත් සියුම් ක්‍රමයකින් අපි අල්ල ගන්නවා. ඒක උඩ ඊටාම ප්‍රනීත භවයන්හි උප්පත්තිය ලැබෙනවා. දැන් ඔන්න එතකොට වෙලා තියෙන්නේ ඒ භවයන් උප්පත්තිය ලැබලා කාලයක් යනකොට අර අකුසල ධර්මය නැති කරා නෙවෙයි, ඒවා යටපත් වීමකට තමයි පත් වෙලා තියෙන්නේ. මොකද ආපහු ඒ සමාධියෙන් වෙන් වෙලා අවශ්‍ය නම් සමහර කෙනෙක් ආපහු ගෘහ ජීවිතවලට ගිහිල්ලා ඒ කාම භෝගී ජීවිත ගත කරන මට්ටමට යන්නට පුළුවන්. ඒ වගේම භවයේ බ්‍රහ්ම ලෝකවල ඉපදිලා නැවත කාම ලෝකයට ඇවිල්ලා අර කාම ඡන්දාදී රළු අකුසලයන් මතුවෙලා අය කාම භෝගී සුපුරුදු ජීවිතවලට පත්වීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ කෙලෙස්යන් සම්පූර්ණයෙන් දුරු කිරීමක් නෙවෙයි සිද්ධවන්නේ, ඒවා යටපත් කර ගැනීමක්. ඒවායින් తాවකාලිකව මිදීමක්. ඒවට කියනවා තදංග ප්‍රහාණය, විස්කම්මන ප්‍රහාණය කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි මේ ක්ලේශය සම්පූර්ණයෙන් නසන්නට ඕන. මේක හොයාගන්නට ලේසි නෑ කට්ටියට. මේ ක්ලේශය නිසා තමයි මේ භවගමන යන්නේ කියන එක. සමහර ආචාර්යවරු හිතුවා, සමහර ශාස්ත්‍රවරු හිතුවා කර්මය නිසා උපදින හේතු නිසා, කර්මය නිසා උපදින්නේ නිසා කර්මය වහන්නට ඕනේ, කර්මේශය කරන්නට ඕනේ, කර්මය ගෙවල ඉවර කරන්නට ඕනේ. එහෙම කියලා ශරීරයට දුක් දෙමින් තමන්ගේ කර්මය ඉවර කරන්නට කටයුතු කළා, අලුතෙන් කර්ම රැස් නොකරන්නට කටයුතු කළා. ඒ නිසා පුළුවන් තරම් තෘෂ්ණාව යටපත් කරා, ඒ යටපත් කිරීමට අවශ්‍ය නුවණ ලබා දුන්නා. මේ කර්මයේ ඉලක්ක කරගෙන කර්මයෙන් උප්පත්තිය වීම වැළක්වා ගැනීම සඳහා සමහර කෙනෙක් කටයුතු කළා. සමහර කෙනෙක් වනේ මේක දුක ඉබේ ඉපද අවසන් වෙනවා. මේ විශේෂ උත්සාහයක් අවශ්‍ය නැහැ කියලා කිව්වා. මේ අදහස එක එක දර්ශනයන් එක එක කාලවල ශාස්ත්‍රවරු ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තර්කයේ උනේ මේ භවය නැවත නැවත ඇති කරවමින් සසර ගමනට හේතු කර්මයේ හේතුවක් වෙනවා. නමුත් ඒ කර්මයටත් වඩා මූලික හේතුව තමයි තෘෂ්ණා, මේ කෙලේශ ධර්ම. තෘෂ්ණා මූලික ක්ලේශ ධර්ම. කර්ම වලටත් මේකෙන් ගැලවෙන්නට බෑ. කර්ම උනත් ප්‍රතිසන්දිය ලබා දෙන්නේ මේ අනුසය අප්‍රහීන අකුසලය సంతානෙහි නිදාන ගතව පවතින තාක්කල්. ඒ නිසා මේක සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමීමක් තමයි අවශ්‍ය වන්නේ. එහෙනම් අකුසලයේ යටපත් කරන්න ඕනේ ඊට විරුද්ධ ගුණය, ඊට ප්‍රතිවිරුද්ධ ගුණය දිනු කර ගැනීමනේ. එහෙමනම් ඒ අකුසලය සම්පූර්ණයෙන් නැසීම සඳහා ඊට සුදුසු ගුණය අපි තුල ඇති කර ගන්නට ඕනේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දකිනවා, තේරුම් ගන්නවා, අර කාමය කෙරෙහි තියෙන ඡන්දය නැති කරගෙන ධ්‍යාන වලට එන්නට පුළුවන්. නමුත් ඒ ධ්‍යාන කෙරෙහි සියුම් කැමැත්ත ඇති වෙනවා. එහෙමනම් ඒකට ඒකත් ප්‍රතිසන්දියට හේතු වෙවි යුතුයි. කැමැත්ත නම් තියෙන ඒකත් යම් විදිහක පීඩාකාරී බවකට හේතු වෙනවා. මොකද ධ්‍යානයේ පිරිහුනොත් එයා ඒකට දුක් වෙනවා කියන එක එන්නට වෙනවා. එහෙමනම් මේ සියුම් ලෝභය පවා හානි කරයි. අර කියපු ලෝභයම තවත් එක අවස්ථාවක් කියන එක උන්වහන්සේ තේරුම් ගන්න. එමුනම් මේ සියලු ලෝභයන්ගෙන් තෘෂ්ණාවගෙන් වෙන් විය යුතුයි. තෘෂ්ණාව තමයි මේකේ ප්‍රධානම ප්‍රශ්නේ. එකෙන් වෙන් වෙන්නට ඕනේ. දුක්ඛ සමුදය කියලා කිව්වෙ මේකෙන් වෙන් වෙන්නට ඕනේ. මේක යටපත් දැන් ධ්‍යානයෙන් කරේ තෘෂ්ණාවට එක එක අරමුණු ඕනේ. ඒ අරමුණු දෙන්නේ නැතුව එක අරමුණක සිත පවත්වල සතුටු කරවලා ඒ තෘෂ්ණාවෙන් හිත මුදවා ගැනීම. ඒකත් එක විදිහක ප්‍රහාණයක් තමයි. ඒකෙදි විශේෂයෙන් ඒ තෘෂ්ණාවට හිත කරවෙන මෝහයත් අපි යටපත් කරනවා, ඉවත් කරගන්නවා, ඒකට විරුද්ධ ගුණය ඇති කරගන්නවා. නමුත් ඒක තාම ප්‍රදේශ ඥානයක් තියෙන. ඒ කියන්නේ කාමී ආදීනව විතරයි අපි තේරුම් අරන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා ඇයි මේ කාමයට ඇලෙන්නේ, ඇයි මේ ධ්‍යානයට ඇලෙන්නේ. මේ සියල්ලෙන්ම ලැබෙනවා එක්තරා එක්ස්පීරියන්ස් එකක්, එක්තරා අත්දැකීමක්. ඒ අත්දැකීම ලැබෙන්නේ මේ නාම රූප දෙකට, මේ ස්කන්ධ సంతාණයට. ඒකට ඒ ලැබෙන අත්දැකීමට තමයි සත්වයා කැමති. පංචකාමී භුක්ති විඳිනකොට තමන් විඳිනවා, වේදනාවෙන් විඳිනවා, අරමුණු සිතෙන් ගන්නවා, අඳුන ගන්නවා. ධානයක ඉන්නකොටත් යම් කිසි විඳීමක් තියෙනවා සහ ඒක තමන්ගේ අත්දැකීමක්. ඒක ඉතා වැදගත්. මේ නිසා ධ්‍යානයක් ලැබුවත් කාමයේ භුක්ති විඳත් මේ සියල්ල තමන් මේ නාම රූප දෙකට කේන්ද්‍රගත වෙලා මේකේ ලබන අද්දේ. තමන්ගේ දරුවෙක් ගියා බලන් හිටියත්, දරුවක්ගේ සතුට උනත්, තමන්ගේ රටේ කෙනෙක් සාර්ථක වෙනවා දැක්කත් මේ හැම එකක්ම තමන් කේන්ද්‍ර කරගෙන තමයි අපි ලෝකෝට ආස්වාදයේ සිද්ධ කරන්නේ. ඒ නිසා ධ්‍යානයත් එතන, ධ්‍යානයේ කැමැතිවීමත් එතන තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා මෙතන මේ අරමුණු සම්බන්ධයෙන්, අරමුණු තේරුම් අරගෙන අරමුණු කෙරෙන් මිදීමෙන් නෙවෙයි මෙතන ලොකුම ප්‍රශ්නේ විසඳෙන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ආත්ම භාවය නාම රූප දෙක සම්බන්ධයෙන් තමයි මේකේ මුල් බැසගත් ක්ලේශය තියෙන්නේ. මේ ආත්ම භාවයේ සම්බන්ධ මේ ආත්ම භාවයේ සම්බන්ධයෙන් තමයි මේ ක්ලේශය ලොකුවටම වැඩ කරන්නේ. ඒක පදනම් වෙලා තමයි මේ සියලු ධ්‍යාන කෙරෙහි වෙන්නට පුළුවන්, කාම වස්තුන් කෙරෙහි වෙන්නට පුළුවන්, මේවා කෙරෙහි ලෝභය සහ ඒවා ආස්වාද කරන්නට ප්‍රධානම හේතුව මේ පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංස්කාර විඥාන සම්බන්ධයෙන් මේ ක්ලේශය බැසගෙන තියෙන නිසා. මේක ආස්වාදනය වෙනවා. මේ පංච උපාදානස්කන්ධය ආස්වාදනය වෙනවා. ඒකේ වේදනාවකට රුචි වෙනවා වෙන්නට පුළුවන්. ඒකේ ලැබෙන රූපයට රුචි වෙනවා වෙන්නට පුළුවන්. පොදුවේ මේ පංචස්කන්ධයම ඒකත්වයෙන් අරගෙන මේක මම ලෙස සලකලා අස්මිමානයෙන් මම ලෙස ග්‍රහණය කරගෙන දෘෂ්ටියෙන් ගැඹුරු ඒ තවත් දුර්දිග ගිය එකක්නේ. ඒ අස්මිමානයෙන් මේක මම ලෙස සලකලා මේක ඒකත්වයෙන් අරගෙන මේ පංචඋපාදානස්කන්ධය මෙහි ආස්වාදය පැවතිනවා. මේ කෙරෙහි ආස්වාදය පවතින්නේ කවරක් නිසාද? මෙහි තියෙන යථා ස්වභාවය නොදැනීම නිසා. ඒ නිසා මේ පංචඋපාදානස්කන්ධය වස්තු කරගෙන තමයි මේ ක්ලේශයෝ පවතින්නේ. මේ තමන්ගේ පංචඋපාදානස්කන්ධයේ යථා ස්වභාවය නොවැටහෙන තාක් කල් තමයි මේ සියලු ක්ලේශයෝ පවතින්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා මේ ධ්‍යානයට ඇලෙන සැපේදී ධ්‍යාන දැන් කාමච්ඡන්දේදී උනේ කාමයෙන් මිදෙනකොට උනේ කාමයේ ආදීනව සලකලා කාමයෙන් හිත මුදවලා යහපත් අරමුණක සිත එකඟ කරගන්න. දැන් මේ රූපාවචරකේදී උනේ රූපාවචර හිත මුදවලා අරූපාවචරයට ගේනවා. මේ විදිහට මේ ඒ සංඥාවලින් ධර්මවලින් හිත වෙන් කර කර ඒවාට තියෙන ඇලීමෙන් හිත මුදවාගෙන මේක ගිහිලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද මෙහි මේවා කෙරෙහි ඇලීම ඇති වෙන්නේ මේ සියල්ල මේ නාම රූප දෙකට ප්‍රතිබද්ධයි. මේ නාම රූප දෙකට සම්බන්ධයි. මේ නාම රූප දෙක සම්බන්ධයෙන් තියෙන අනවබෝ කැමැත්ත තමයි මේකේ මූල හේතුව. ඒ කැමැත්ත මේකට තියෙන ආසාවක්, මේකට කැමැත්තක්. එනිසා බුදුරජාණන් වහන්සේ දැන් කර්මයෙන් ප්‍රතිසන්දි ගන්නවා නම් කර්මයේ වළක්වන වගේ තැනකට යන්නේ නැහැ උන්වහන්සේ. ඒක දුරු කරන්න, ඒක විනාශ කරන්න, ඒක ගෙවා දමන්න ඒ වගේ තැනකට නෙවෙයි යන්නේ. මෙතන මේ සියල්ලටම ප්‍රශ්නේ තියෙන්නේ මොකද? කර්මය උනත් රැස්වන්නේ, කර්මයට උනත් ප්‍රතිසන්දි දෙන්න මේ අපි කරන කර්ම සියල්ලම අර කියපු මූල තෘෂ්ණාවේ බලපෑමෙන් තොර වෙලා නැහැ. ඒ තෘෂ්ණාව තියනකන් තමයි ධානයත් අපි සැපයක් ලෙස සලකන්නේ, කාමයත් අපි සැපයක් ලෙස සලකන්නේ, කාම වස්තුන් සුගති භවයන්. මොකද මේ පංචඋපාදාන ස්කන්ධය සුවපත් කිරීම සඳහා ධ්‍යානයෙන් යම් සැපයක් ලැබෙනවා නම් ඒකත් මේ පංචඋපාදාන ස්කන්ධයට. මට ධ්‍යානය වේදනා ස්කන්ධය බව ඇත, ඒක නාම ස්කන්ධයක් බව ඇත. නමුත් මේ හිතාගෙන ඉන්න මේ පංචඋපාදාන ස්කන්ධය කෙරෙහි තමයි මේ ආසා මුල් බැසගෙන තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ යෝජනාව නැත්තම් උපදේශය තමයි මේක සම්පූර්ණයෙන් ගලවනවා නම් මේ කෙලෙස් ධර්ම මේ මූල ක්ලේශය තියාගෙන කරන්නට බෑ. ඒ තමයි ආත්ම ස්නේහය. ආත්ම ස්නේහය දුරු කරන්නට ආත්මය පරිත්‍යාග කරන්න පුළුවන් කෙනෙක්ට, ජීවිතයේ දන් දෙන්නට පුළුවන්, ඒක ගැන නොසිතා ඉන්නට පුළුවන්, මෙහෙම කරා කියලා මේක සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. ඒකත් අර ඒකෙන් යම් ප්‍රමාණයකට තුනී වෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන් දුරු වෙන්නේ මේ. ඒතර බලන්න උනහස දෙනවා මේ ඇයි මේ ආත්ම ස්නේහේ පවතින්නේ? කවුරු ඇසුරු කරගෙනද මේ ස්කන්ධ කෙරෙහි මේක පවතින්නේ? ස්කන්ධ පිළිබඳව පවතින්නේ. ඇයි මේ ආත්ම ස්නේහයක් මෙතන තියෙන්නේ? ඒකට හේතුව ඒ ස්කන්ධ කෙරෙහි සත්‍ය නොතේරී තිබෙන නිසා. අවිද්‍යාව නිසා, නොදැනුවත්කම නිසා. මොකද්ද මේ නොදැනුවත්කමෙන් නොකියා කියවෙන මේ ස්කන්ධය හරියට තේරුම් අරන් ඉවර නැහැ. අපරිඤ්ඤාත ස්කන්ධ කියලා ඒවට කියන. අපරිඤ්ඤාත ස්කන්ධයන් ඇසුරු කරගෙන තමයි මේ ආත්ම ස්නේහය පවතින්නේ. ස්කන්ධය අපරිඤ්ඤාත වුණේ කවරක් නිසාද? ඒවා පිළිබඳ අවබෝධයක් හරියට නැති නිසා, අනවබෝධය. එහෙමනම් මේ ක්ලේශය දුරු කරගන්නට වෙන මොකක්වත් නෙවෙයි කරන්නට තියෙන්නේ, වෙන කිසිවක්වත් නෙවෙයි කරන්නට තියෙන්නේ. මේ ක්ලේශයන් මුල් බැසගෙන තියෙන පවතින පදනම් වී පවතින මේ ස්කන්ධය හරියට අවබෝධ කර ගැනීම තමයි මේකේ තියෙන එකම පිළියම. මේක ධ්‍යානයකින් හිත වෙනස් කිරීම, ඒ වගේ සිද්ධියක් නෙවෙයි මෙතන තියෙන්නේ. කාමච්ඡන්දයෙන් හිත මුදවාගෙන හිත එකඟ කර ගැනීම නිසා මේක සම්පූර්ණ වෙනස් ප්‍රතිපදාවක්. මේක සොයා ගන්නට තමයි වෙහෙසෙන්නේ. මේක අපිට දැන් අද ධර්මයේ දන් නිසා හොඳට කියන්නට පුළුවන් එක එක ක්‍රමවේද වලින්. නමුත් අර හැංගීම් එක්ක ආසාවන් වලට බර වෙලා ඉන්න කෙනාට මේක තේරුම් ගන්න බෑ. දැන් උදාහරණයකට තමන් කාට හරි ඇලිලා ඉන්නකොට ඒ කෙනාගේ අඩුව පේන්නේ නැහැනේ අපිට. ඒක ඇත්තනේ. ඒකනේ තමන් කැමති දේශපාලන නායකයාගේ නුගුණ දකින්න නැතුව අනිත් කෙනාගේම නුගුණ දකින්නේ අපි. මොකක් නිසාවත් නෙවෙයි, කැමැත්තෙන් වහනවා සත්‍ය. කොච්චර කිව්වත් ඒක තමයි ඇත්ත. නෑ නෑ අපේ කෙනා මෙහෙම අරකෙන නෑ නෑ වරදවල් තියෙනවා. වරද තිබුණට අපි ඒක ගණන් ගන්නේ නෑ. මොකද අපි තුල තියෙන රුචිය නිසා. ඒක තමයි සමහර දරුණු අපරාධකාරයන්ගේ මව්වරුන්ට ඒ අපරාධකාරයාගේ වරද තේරෙන්නේ නෑ. ඒ ඇලීම නිසා. ඇලීම සිත අන්ධ කරනවා. ඒ කියන්නේ ආදරය අන්ධයි කියලා සමහරවන් කියන්නේ. පස්සේනේ තේරෙන්නේ අපරාධි මේකගේ. එතකොට දැන් මේ වගේ බැඳීම් වලට ඇලීම් වලින් යුක්ත වෙලා ඉන්න සත්වයා මේක ඒකේ සත්‍ය දැනෙන්නට ඕනේ. ඊළඟට දැන් කාමයේ මුලා වෙලා ඉන්නවා. සමහරු කාමයෙන් මිදිලා වනගත වෙලා හිත කෙලෙස් වලින් මුදවලා ධානය ඇති කරවගෙන ඒ ධානයට ඇලිලා ඒ සැපයට බ්‍රහ්මතලයන්ට මේ විදිහේ ලොකු කෙලෙස් ජාලාවක ඉඳගෙන මේකේ ගැඹුර තේරුම් අරගෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන කියලා මේ ස්කන්ධයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවට කියලා ඒකට ફોකස් එක ගන්න එක ලේසි නෑ පිටු. මේ අපි මේ ඔක්කොම කියන්නේ මේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ පුරුදු කරමින්. එතකොට අපිට කියත හැකි අහන අයටත් ඒක තේරෙනවද? මේක තනියම හොයාගන්න එක ලේසි දෙයක් නන් නෙවෙයි. හිතන්න එපා ඒක ලේසි කියලා. කොටින්ම මෙතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියන දර්ශනයවත් අපිට එයිද බුදුන්ගේ දහමක් තිබුණේ නැත්තම්? ඔව්, විද්‍යාත්මකව කට්ටිය දැන් තේරුම් අරගෙන මෙතන තියෙන්නේ අංශු ගොඩක්, ශක්ති ගොඩක් කියලා පදාර්ථයක් තේරුම් ගන්නවා. නමුත් මේ භවයෙන් භවයට සිද්ධ වෙන උප්පත්තියක් සහිත අනාත්මයක් මේ කියන කතා ඔක්කොම තේරුම් ගන්නට ලේසි නෑ. සහ සිතත් අනාත්මයි. සිත කියන්නේ මෙහෙම ධර්මයක් චයිස් එක. මේ කියන ගැඹුරු කතාව අපිට තේරුම් ගන්නට බැහැ පින්වතුනි. තනියම මේ උපකාරයෙන්මයි මේක තේරුම් ගන්න. සහ ඒ විතරක් නෙවෙයි, කුමක්ද මාර්ගය මේ දුකෙන් මිදෙන්නට? නිර්වාණ ධාතුව ඇත්තටම ගැටලුව සමුදය. මේක සැබවින්ම දුකක්ද? මෙන්න මේ කියන ගැඹුරු සත්‍යයට එක අද අපි පාඩම් කරලා බණ කියනවා කියලා කතා කරනවා, ඉගෙන ගන්නවා, භවනා කරනවා. නමුත් මේක තනියම හොයාගත්ත එක ලෙහිසි දෙයක් නෙවෙයි. ඒ නිසා ගැටලුව තියෙන්නේ මේ පංචඋපාදානස්කන්ධය කෙරෙහි පවතින තෘෂ්ණාවෙහි. තමන්ගේක හොඳට මතකද? තමන්. ඒ නිසා මතකද ධර්මයේ කියනවා තමන්ගේ ස්කන්ධයන්ට, ක්ලේශයන්ට වස්තු වන්නේ තමන්ගේ අපරිඤ්ඤාත ස්කන්ධය. වෙන කිසිවක් නෙවෙයි. තමන්ගේ අපරිඤ්ඤාත ස්කන්ධය. ඒ ස්කන්ධ කෙරෙහි තමයි මේ කා තෘෂ්ණාදිය පවතින්නේ. කොතෙක් කල්ද අවිද්‍යාව, ඒ ස්කන්ධයන් පිළිබඳ අවිද්‍යාව දුරු නොවී පවතින තාක්කල්, ඒවා පරිපූර්ණව අවබෝධ නොකරන තාක්කල්. එමනම් කළ යුතු වන්නේ කාමච්ඡන්දයේ ප්‍රධානම ගැටලුවේ හේතු නැති කිරීම. හේතුව දුරු, මේ කාමච්ඡන්දය කියලා කියවම මේ සියලු ලෝභය ඇතුළත් නේ, සතිපට්ඨාන ක්‍රමයට, අභිධර්ම ක්‍රමයට කියලා ගන්නකො අර රළු කාම රාග විතරක් නෙවෙයි. ඒතර ආත්ම ස්නේහයත් ඇතුළත්. ඒතර මේ කාමච්ඡන්දය දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ ඊට විරුද්ධ කෙලින්ම විරුද්ධ එක ගත්තේ නැහැ. ධ්‍යානෙදී කරන්නේ ඊට විරුද්ධ එක ගන්න. අවිද්‍යාවත් යම් ප්‍රමාණයකට යටපත් කර ගන්නවා. නමුත් කෙලින්ම ඒකාග්‍රතාවෙන් තමයි මේ යටපත් කරන්නේ. නමුත් මේක මුලිනුපුටා දැමීම සඳහා ඒක හේතු, ඒක පදනම් වෙලා තියෙන්නේ කොතන? සහ කොතනද ඒක තියෙන්නේ? කවරක් කෙරෙහිද? කවරක් කෙරෙහි පවතින ක්ලේශද? පංචපාදානස්කන්ධයේ පිළිබඳ පවතින ස්ක්ලේශ. පංචපාදානස්කන්ධයේ පිළිබඳ පවතින ස්ක්ලේශ. එනිසා ඒවා පිළිබඳ ඥානය ඇති කර ගැනීම තමයි සිද්ධ කරන්නේ. ඒවා පිළිබඳ ඥානය ඇති කර ගැනීමයි සිද්ධ කරන්නේ. ඒ පිළිබඳ ඥානය ඇති කරගත්ත ගමන් ඒ ස්කන්ධයෝ මේ කාමච්ඡන්දයට වස්තු වන්නේ නැහැ. ඒවා කෙරෙහි පැවතින කාමච්ඡන්දය සම්පූර්ණයෙන් දුර වෙලා යනවා. ඒ සඳහා අනවබෝධයට විරුද්ධ අවබෝධය ඇති කර, ඒට තමයි විපස්සනාව කියන්නේ. මේ තමන්ගේ පංචඋපාදානස්කන්ධය නැවත 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 පරිඥාවට ලක් කරනවා. නැවත නැවත පරිඥාවට ලක් කරනවා. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස තේරුම් ගන්නවා. ඒ යථා ස්වභාවය තේරුම් ගන්නවා. ඒක අර අවිද්‍යාවට විරුද්ධයි. එතනින් එහාට මේකේ ගැඹුරක් හොයන්න බෑ පින්වතුනි. මේ අවිද්‍යාව මත තමයි මේ සියලු කෙලෙස් ඇති වෙන්නේ. ප්‍රධාන වශයෙන් කාමච්ඡන්දය. ඒ මත තමයි ව්‍යාපාදයක් වෙන්නේ. තීන මිද්ද උද්දච්ච කුක්කු, මේ සියලු කෙලෙස් මේ කාමච්ඡන්දය අවිද්‍යාව මත පදනම් වෙලා තියෙන්නේ. අවිද්‍යාව මෙහි කෙරෙන්න නොදෙනුවත්කම, කාමච්ඡන්දයේ මේට ඇලීම, තව එකක් තියෙනවා අස්මිමානේ, මේක ඒකත්වයෙන් ගැනීම. මේ කෙලෙස් තුන ලොකුවටම අපේ సంతානයට බලපානවා. සක්කාය දිට්ඨිය බලවත් වෙලා තියෙන එකක් ඒක අවස්ථාවට. මේ තුන මේකෙනොත් පිංගතුනි ඇලීම, මේකට කැමතිවීම තමයි ලොකුම ඩ්‍රයිව් එක දෙන්නේ. අස්මිමානෙන් පදනම හදලා දෙනවා මේ කෙනෙක් ලෙස අරගෙන, අන්න ඉතාම ආකර්ෂණීය දෙයක් බවට පත් කරලා දෙනවා. අවිද්‍යාව මේ මුලා වැති කරන, මේ සත්‍ය දකින්නේ නැහැ. ඒ නිසා කාමච්ඡන්දය මේකෙන් ඇලෙනවා. කාමච්ඡන්දය තමයි මේකේ ප්‍රධානිය. ඒක නිසා තණ්හාව දුක්ඛ සමුදය සත්‍ය ලෙස බුදුරජාණන් දේශනා කරා. මේක තමයි දුරු කරන්නට ඕනේ. මේක අත්හැරිය ගමන් මේ කතාව ඉවරයි. ඒක අතහරින්නට නම් අස්මිමානේ කැඩෙන්නට ඕනේ. ඒ කියන්නේ මෙතන සත්වයක් නැහැ. තියෙන්නේ ස්කන්ධ පහක් කියන එක ස්ථාවර වෙන්නට ඕනේ. ඒ ඔක්කොමටම මේක විනිවිද දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. සත්‍ය තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ කඩතුරාව වහන්නට, ගලවන්නට ඕනේ මෝහය, අවිද්‍යාව කියන කඩතුරාව. ඒ සඳහා තමයි විද්‍යාව කියන විදර්ශනා ඥානය බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීලා තියෙන්නේ. ඒකට කරන්නට තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික సంతානය නැවත 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 බලමින් එහි සත්‍ය තේරුම් ගන්නට උත්සාහවත් වීමයි. ඒ සඳහා එහෙම සිද්ධ කරාම ඒකේ මස්තක ප්‍රාප්තිය වෙන මාර්ග අවස්ථාවේදී ස්කන්ධයෝ පරිඥාත කළ අවසන් වෙනවා. එවිට අවිද්‍යාවට පවතින්නට බෑ. අස්මිමානය දුරු වෙනවා. තෘෂ්ණාව සම්පූර්ණයෙන් ගැලවි යනවා. එදාට ක්ලේශයන්ගෙන් අපේ సంతානය සම්පූර්ණයෙන් පිරිසුදු වෙලා ඒ ක්ලේශයන් නැති సంతානෙහි නැවත කර්ම රැස්වීමක් සිද්ධවන්නේ නැහැ. පුරාණ කර්මවලටත් මතු ප්‍රතිසන්දි ලබා දීමේ පදනම නැති වෙනවා. උදු ක්‍රියා මාත්‍ර පමණක් සිද්ධ කරන මේ පංච උපාදානස්කන්ධය නැවත ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ නැහැ. ඒ සියලු දුකෙන් අපි අත මිදෙනවා. ඉතින් මේ තමයි කාම ඡන්දය දුරු කරන ප්‍රතිපදාව. ඒකෙදි තේරුම් ගන්නට ඕනේ ක්ලේශයක් දුරු කරන්නේ ඊට විරුද්ධ ගුණය ඇති කරගෙන සමාධියෙන් කාමච්ඡන්දය යටපත් කරනවා. නමුත් සම්පූර්ණයෙන් දුරු කරන්නට නම් කාමච්ඡන්දෙත් හේතු වන අවිද්‍යාව අල්ලගෙන, අවිද්‍යාවට විරුද්ධ වෙච්ච විද්‍යාව ඇති කරගෙන කාමච්ඡන්දේ පදනම නැති කරලා දානවා. ඒ තුලින් සම්පූර්ණයෙන් අපි ක්ලේශයන්ගෙන් විමුක්තිය ලබනවා. ඒ සඳහා හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී අමිල මෙන්ඩිස් මහත්මාගේ ආරාධනාවෙන් මාර්තු මත 17 වන දිනට අවුරුදු 40ක් සපුරන උපේක්ෂා රත්නපාල තමන්ගේ බිරිඳට ආශිර්වාද කරමින් තමයි මේ දේශනාව සිදු කරවන්ට යෙදුනේ. ඉතින් ඒ උපේක්ෂා රත්නපාල මැතිණියගේ සියලු සම්‍යප්ප්‍රාර්ථනා සමර්ධ වේවා. එතුමියට නිරුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ධර්ම මාර්ගයේ ගමන් කරමින් නිවන් මාර්ගයේ ගොස් ඉක්මනින්ම නිවනින් සැනසෙන්නට මේ කුසලය උපනිශ්‍රයක් වේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. මිය පරලොව ගිය ගල්ලෑල්ලලාගේ රත්නපාල පියතුමාටද, සුනිල් මෙන්ඩිස් පියතුමාටද මේ පින් අනුමෝදන් වීමෙන් ඒ දෙදෙනාම ඉන්නා වූ තැනකින් සුඛී සුවපත් භාවයට පත් වේවා. ඔවුන්ගේ භවගමන සුවපත් වී කල්යාණ මිත්‍රාශ්‍රය ලබා සුවසේම නිවනින් සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව වෙසෙන මෑණිවරුන් ඇතුළු ඒ සියලුම ඥාතීත මිත්‍රාදීන් නිදුක් නිරෝගී භාවයට පත් වී හැම දිනාගේම ජීවිතවලට සිත ශාන්තිය යහපත සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්මායතනයේ සියලුම ස්වාමින් වහන්සේලා ගිහි පින්වතුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අමිල මෙන්ඩිස් මහත්මයාට බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කිරීමට මේ අවකාශ ලබා දෙමින් සිද්ධ කළා වූ කුසලය එතුමාගේ ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන මෙලව දියුණුව පරලව සුගතියේ කෙලවර නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ හැම දිනාගේම නමින් මිය පරලවගේ ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා. ආත්මාරක්ෂක ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය, සෙනසුනට අධි ගෘහිත දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතා හිත මැදහත් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්වයන්ටද පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, දෙවිද පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ධර්ම ශ්‍රවණය කරා වූද හැම දිනාට මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කීන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්මයන් යටපත් වී උපස්තම්භක කර්මයන් මතු වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවි ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සදක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්න ආත්ම භාවයන් හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානේ සහ සම්මා දිට්ඨිය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිවනින්ම සැනසෙන්නට කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මං පාත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචේතු.